Honorable Sridharan, you have 7 minutes.
எனக்கு பத்து நிமிஷம் கௌரவ.
Because of the time earlier, because of the earlier time delay, it has been reduced to 7 minutes.
கௌரவ குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே, இன்றைய தலைப்புகளுக்கு கீழே மிக முக்கியமாக நடைபெற்று முடிந்த 2021 2022 நடைபெறுகின்ற காப்பூத்த உயர்தர பிரிவிலே பாட நூல்களில் வினாத்தாள்கள் நடைபெற்று முடிந்த வினாத்தாள்களில் இடம்பெற்ற சில பிழைகள் தமிழ் மாணவர்களை எவ்வளவு தூரம் பாதிக்கிறது என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக 2022 நடைபெற்ற உயிரியல் வினாத்தாள் பகுதி ஒன்றில் வளமையான பல தவறுகளும் பிழைகளும் காணப்படுகின்றன. ஏழாம் தேதி கடந்த 2ஆம் மாதம் 7ஆம் தேதி நடைபெற்ற உயிரியல் வினாத்தாள் பகுதி ஒன்றிலே 2வது வினாவில் பிரதானமாக என்பதற்கு பதிலாக முக்கியமாக எனவும், 5வது வினாவில் விளைதிறனானது எஃபெக்டிவ் என்பதற்கு பதிலாக வினைத்திறனானது எஃபிஷன்ஸ் எனவும், 7வது வினாவில் பிறப்பட்ட என்பதற்கு பதிலாக பெற்ற எனவும், கடத்தப்படுகின்றன பாஸ்ட் என்பதற்கு பதிலாக ஊடுகடத்தப்படுகின்றன டிரான்ஸ்மிஷன் எனவும், மாற்றங்கள் ஏற்படுகின்றன என்பதற்கு பதிலாக மாற்றம் ஏற்படுகிறது எனவும், 9வது வினாவில் கொம்புரு தாவரங்கள் என்பதற்கு பதிலாக கொம்பு தாவரங்கள் எனவும், 12வது வினாவில் முதிர்ச்சியின் போது என்பதற்கு பதிலாக முதிர்ச்சி பருவத்தில் எனவும், 13வது வினாவிலும் 39வது வினாவிலும் வினைத்திறனாக என்பதற்கு பதிலாக திறமையாக எனவும், 13வது வினாவில் திசைகோட் சேர்க்கை என்பதற்கு பதிலாக திசைமுகப்படுத்தல் எனவும், 16வது வினாவில் ஒளித்தொகுப்பு செய்யும் என்பதற்கு பதிலாக ஒளி தொகுப்பி எனவும், 17வது வினாவில் விடுவிக்க தூண்டப்படும் என்பதற்கு பதிலாக தூண்டப்படும் எனவும், 18வது வினாவில் அமைவிடம் என்பதற்கு பதிலாக இருக்குமிடம் எனவும், 21வது வினாவிலும் 44வது வினாவிலும் சமிக்ஞை என்பதற்கு பதிலாக சைகை எனவும் கொடுக்கப்பட்டிருந்தன. 22வது வினாவில் இயற்கையாக கொல்லும் என்பதற்கு பதிலாக இயற்கை கொல்லும் எனவும், 24வது வினாவில் பார்வை புலன் பரப்பு என்பதற்கு பதிலாக கட்புல புலன் பரப்பு எனவும், 31வது வினாவில் தேவையானவையாகும் என்பதற்கு பதிலாக போதியனவாகும் எனவும், 40வது வினாவில் படுக்கை என்பதற்கு பதிலாக படுகை எனவும் வந்துள்ளது. 44வது வினாவில் சுரப்பிகளை என்பதற்கு பதிலாக சுரப்பிகளையும் எனவும், 47வது வினாவில் தலைகீழாக காணப்படலாம் என்பது தலைகீழாக்கப்படலாம் எனவும், 48வது வினாவில் தத்திகளின் உள்ளும் தாவரங்களின் உள்ளும் என்பது தத்திகளிலும் தாவரங்களிலும் எனவும் தரப்பட்டுள்ளது. இவ்வாறு இந்த வினாக்களிலே பெயர்கள் மாற்றப்பட்டிருப்பதும் ஒவ்வொரு சொற்பதங்கள் மாறியிருப்பதும், சிங்களத்திலே எடுக்கப்படுகின்ற வினாத்தாள்கள் தமிழிலே மொழிபெயர்க்கப்படுகின்ற பொழுது அந்த பாடத்துறை சார்ந்த வல்லுநர்கள் அல்லது மார்க்கிங் புள்ளிகள் இடுவதற்காக வினாத்தாள்களை திருத்த செல்பவர்களையோ அல்லது இந்த வினாத்தாள்களை எடுக்கிற அந்த சம்பந்தப்பட்ட பாட ஆசிரியர்களையோ நியமிக்காமல் ஒரு மொழிபெயர்ப்புக்காக ஒருவரை நியமிக்கின்ற பொழுது இந்த வினாத்தாள்கள் இவ்வாறு பிழைகள் விடப்படுகின்றன. இதனால் இலங்கை பூராக இருக்கின்ற தமிழ் மொழி மூலம் தோற்றுகின்ற பல மாணவர்கள் இந்த பாட நூல்களிலே இந்த வினாத்தாள்களிலே மிகப்பெரிய தங்களுடைய எதிர்கால சந்தர்ப்பங்களை, பல்கலைக்கழகத்துக்கான சந்தர்ப்பங்களை மற்றும் மெரிட் செல்லுகின்ற சந்தர்ப்பங்களை இழந்து போகிறார்கள். ஆகவே தயவு செய்து இந்த விடயத்தை, கல்வி அமைச்சர் இங்கு இல்லை என்றாலும் இந்த விடயம் கொண்டு செல்லப்பட வேண்டும் என்பதை நான் இந்த இடத்திலே வலியுறுத்துகிறேன். இது தொடர்பாக ஏற்கனவே 2022 கடந்த மாதம் பிப்ரவரி மாதம் 15ஆம் தேதி வீரகேசரி பத்திரிகையிலே ரூபசிங்கம் என்கின்ற ஒரு ஆசிரியராலும் இந்த விடயம் கொண்டுவரப்பட்டிருக்கிறது, தெளிவாக அவரால் சொல்லப்பட்டிருக்கிறது எவ்வாறு இந்த வினாக்களிலே பாதிப்புகள் ஏற்பட்டிருக்கிறது என்று. இது தனிய உயிரியல் பாடத்தில் மட்டுமல்ல, இலங்கையிலே இருக்கின்ற பல தமிழ் மொழி பாடங்களில் சிங்கள மொழியிலே வினாத்தாள்கள் எடுக்கப்பட்ட பிற்பாடு அவை எவ்வாறு இந்த கணித விஞ்ஞான பாடங்கள் மொழிபெயர்க்கப்படுகிறதோ அவ்வாறு மொழிபெயர்க்கப்படுகிற பொழுது இந்த தவறுகள் ஏற்படுத்தப்பட்டு பெருமளவிலே தமிழ் மாணவர்கள் பாதிக்கப்படுகிறார்கள். கிட்டத்தட்ட இலங்கையிலே 1000க்கும் மேற்பட்ட மாணவர்கள் மெரிட் மூலமாக தமிழ் மாணவர்கள் இந்த ஏழு தெரிவு செய்யப்படக்கூடிய வாய்ப்புகள் இருந்தாலும் கடந்த வருடம் அவர்கள் 200 பேர் தான் தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். காரணம், இவ்வாறான மொழிபெயர்ப்புகளும் மொழிகளில் ஏற்படுகிற மாற்றங்களும் இந்த தமிழ் மாணவர்களை பெருமளவிலே பாதித்திருக்கிறது. ஆகவே இந்த அரசாங்கம், கல்வித்துறை சார்ந்த அமைச்சர் இந்த விடயத்திலே அதிகமான ஒரு கவனத்தை செலுத்த வேண்டும் என்பதை நான் இந்த இடத்திலே பதிவு
செய்கிறேன்.
இன்னொரு விடயம், இந்த வெளிநாட்டு இனத்தவர்கள் மற்றும் இலங்கையர்களுக்கு இடையிலான விவாகத்தினை பதிவு செய்தல். இலங்கையின் விவாகம் பொது கட்டளை சட்டத்தின் 112 அத்தியாயத்தில் குறித்துரைக்கப்பட்ட நியதிகளை மாற்றத்துக்கு உட்படுத்தும் வகையிலும், 2022 1 முதல் நடைமுறைப்படுத்தப்படும் வகையிலும், இலங்கை பதிவாளர் நாயகத்தினால் வெளியிடப்பட்டுள்ள 2021 10 18 18/20/21 இலக்க சுற்றறிக்கை இலங்கையிலிருந்து போர்ச்சூழலாலும் பொருளாதார காரணிகளாலும் புலம்பெயர வேண்டிய நிர்பந்தத்தின் அடிப்படையில் வெளிநாடுகளில் வாழும் இலங்கை தமிழர்களின் திருமணம் மற்றும் குடும்ப உறவுகளில் அதிகூடிய பாதிப்பை ஏற்படுத்தி இருப்பதாக நாம் உணர்கிறோம். இச்சுற்றறிக்கையை நடைமுறைப்படுத்துவதன் மூலம் வெளிநாடுகளில் வசிக்கும் இலங்கையர்கள், அதிலும் குறிப்பாக வடக்கு, கிழக்கு, மத்திய மற்றும் மேல் மாகாணங்களிலிருந்து புலம்பெயர்ந்து வெளிநாடுகளில் வாழும் இளைஞர் யுவதிகள் தத்தம் பண்பாடு, கலாச்சார, மரபியல் அடையாளங்களை ஒத்தவர்களை திருமணம் செய்ய முடியாத அபாய நிலையே உருவாக்கப்படும். இச்சுற்றறிக்கையின் மூலம் இலங்கையின் விவாகம் கட்டளை சட்டத்தின் கீழ் விவாக பதிவை மேற்கொள்வதற்கு உரித்து பெற்ற மாதாந்த வேதனமற்ற கௌரவ பதவியை உடைய கிராமிய விவாக பதிவாளர்கள் வெளிநாட்டு பிரஜைகளுக்கான விவாக பதிவை மேற்கொள்ள முடியாதென தடை செய்து அதற்கான அதிகாரத்தை மேலதிக மாவட்ட பதிவாளர்களுக்கு வழங்கியிருப்பது கிராமிய விவாக பதிவாளர்களை அகௌரவப்படுத்தி உளவியல் தாக்கங்களுக்கு உட்படுத்துவதாகவும், மாதாந்த வேதனமோ நிலையான வருமானமோ அற்ற அவர்களுக்கு விவாக பதிவின் போது வழங்கப்படும் சிறு வருமானத்தை இல்லாமல் செய்வதற்காகவும் அமைந்துள்ள சமநேரத்தில் நிரந்தரமான மாத வேதனத்திற்கு உரித்துடைய அரச உத்தியோகத்தர்களான மேலதிக மாவட்ட பதிவாளர்கள் புரிதொரு வழியில் வருமானத்தை ஈட்டுவதற்கான வாய்ப்பையும் ஏற்படுத்தியுள்ளது. வெளிநாடுகளிலிருந்து விவாக பதிவிற்காக இலங்கைக்கு வருகை தரும் தமிழ் இளைஞர் யுவதிகள் இலங்கையின் தேசிய பாதுகாப்பை காரணங்காட்டி தமது விவாக பதிவுகளை மேலதிக மாவட்ட பதிவாளர் மூலமே மேற்கொள்ள வேண்டும் என்பதும் ஆறு மாத காலத்தினுள் தாம் பதியும் நாட்டின் பாதுகாப்பு பிரிவு அதிகாரியால் குறித்த நபர் குற்றவாளி அல்லர் என்பதை சான்றுபடுத்தி வழங்கப்படும் பாதுகாப்பு தடை நீக்கல் அறிக்கையினை, செக்யூரிட்டி கிளியரன்ஸ் ரிப்போர்ட், கட்டாயமாக சமர்ப்பிக்க வேண்டும் என்பதும், இந்தியாவிலிருந்து வருகை தந்து இலங்கையின் மத்திய மற்றும் மேல் மாகாண உறவுகளை திருமணம் செய்பவர்களையே அதிகம் பாதிப்பதாக அமைந்துள்ளது. இச்சுற்றறிக்கையில் குறிப்பிடப்பட்டுள்ள நிபந்தனைகள் இவையும் சிங்கள மக்களின் திருமண சடங்குகளில் எவ்வித தாக்கத்தையும் ஏற்படுத்தப் போவதில்லை. மாறாக இலங்கையில் வாழும் தமிழர்களையும் புலம்பெயர் நாடுகளில் பதியும் தமிழர்களையுமே பாதிப்பதாக அமைந்துள்ளது. ஆனால் தமிழர்களை பொறுத்த மட்டில் தனிமனித வாழ்வில் பிரதான அங்கமாக உள்ள திருமணம் என்பது மதமொழி கலாச்சார பண்பாட்டு விழுமியங்களின் அடிப்படை கூறாக, அக்கூறுகளில் இருந்து பிரித்து பார்க்க முடியாத ஒரு அடையாளமாகவே காலங்காலமாக நிலையில், மேற்படி சுற்றுப்பத்தில் குறிப்பிடப்பட்டுள்ள பிரதேச செயலகத்தில் கடமையாற்றும் மேலதிக மாவட்ட திருமணத்தை பதிவு செய்ய முடியும் என்ற விடயம் முகூர்த்த தினம் ஒன்றில் குறிக்கப்பட்ட சுப நேரத்தில் அதிக எண்ணிக்கையிலான திருமணங்களை பதிவு செய்ய முடியாத நிலைக்கு வழிகோலுவதனோடு தமிழர்களின் மத பண்பாட்டு வரையறைகளில் பிறழ்வை ஏற்படுத்தும் வகையிலான நடைமுறை சிக்கல்களை மேலிட செய்வதாக உள்ளது. ஏற்கனவே மத்திய மற்றும் மேல் மாகாணங்களில் வாழும்
தமிழர்கள் வெவலி கர்மாந்தமத்துமா கிவா தெய்வகாவ தீவுனுக்கல்லா டொலர் மீன பந்தாக் லாபோயன்னத் பலாபுரத்து வேணோ கீழா நமக்கு தத்தே சம்பூர்ணம் ஐட்டோடா வேணாஸ் அது வேணும் கொட்ட தே குபியாட்ட புகர நெத்துவ விசால அற்புது லக்வெல்லா தீன் பகுகே காலே புறாவட்டம் ஆண்டுவ நிசி பிரமித்தியின் நுக்த புகர தே வகா கருவான்ட லபாது நினை அதை தே பிரஸ்னேகமத்தமாய் தீன் ருபியால் ஹத்தாக கட்டதாக வேணுமா சாமானியம் தே கண்ணகியாம இனிசா தே பலதாக அடுவெல்லா தீன் வெனதா தலு கிலோ பன்சியாக கடுப்பேக்கு அது தலு கிலோ தேசிய திருத்தமாய் கடன் ஜனாதிபத்துமா இசரா பிட்டதீம தேவக கருவா நிதா பெஹதிலுவ தமாங்கி துக்கன வில்ல கியூவா எனிசா அஸ்தமேந்து ஹதலா இலக்க கதா கராட்ட அத்தர்மா பேரட்டே பிரதான டொலர் உபயன அப்பனயன ஆதாமக் வெச்ச தேவகாவட்ட கணக்கொகா அண்டல்ல தீன் எனிசாம பரபத்தல கட்லுக்காரி தத்துவக்கட்ட தேகுவிய முனதில தீனோ எவித்தரக் நிமை மே தத்துவ நிசாம தேவகாவின் இவத்தென்ன பட்டங்கரம் தீனும் அது என்ன என்னம தேவகா கருவான் ஏ தேவகாவ எப்பாவிலா இத்தனையும் இவத்தென்ன தத்துவில்ல தீனும் இனிசா அப்பிட்ட டொலர் கே என்ன புலுவான் அப்பிட்ட டொலர் உப்பையான்னு புலுவான் பிரதான මේ ආර්ථික ප්‍රවේදය අද වෙනකොට මේ ආණ්ඩුව විසින් ඇත්තටම ගත්තොත් විනාශ කරලා තියෙනවා. ඉතින් රබර් වගා කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා අනපනත් ගෙන එක හොඳයි. නමුත් දැන් තත්ත්වය ගත්තොත් ප්‍රායෝගිකව මේ දවස්වල තියෙන තව ප්‍රශ්නයක් තමයි පැලබෙදෙනවා. පැලබෙදන්න ගියාම කුරුඳු පැල තේ පැල එහෙම දෙනකොට විශේෂයෙන්ම කුරුඳු පැල වලදී අපි දැකපු දේ තමයි මන්ත්‍රීගේ ලිස්ට් එකට තමයි එන්නේ කියන්නේ. මන්ත්‍රීගේ ලිස්ට් එක නැත්තම් කුරුඳු පැල හම්බෙන්නේ නැහැ. ඉතින් එවැනි තත්වයකට වටලා තියෙන්නේ. අනිත් පැත්තට එතුමා කිව්වා රුපියල් 1000 වතුකම් කරුවන්ට ලබා දෙනවා කියලා. නමුත් තවමත් අඩුම ගානේ රජයේ සමාගම් වලවත් වතුකම් කරුවන්ට රුපියල් 1000 ලබා දෙන්නේ නැහැ. සා පෞද්ගලික සමාගම් ලබා නොදෙන එක පිළිබඳ ප්‍රශ්නේ එහෙම තියෙද්දී රජයේ සමාගම් ලබා නොදීම. තුර රජයට වගකීමක් තියෙනවා, රජයට බැඳීමක් තියෙනවා. එවැනි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තනම් අඩුම ගානේ රජයේ සතු සමාගම් වල වැඩ කරන වතුකම් කරුවන්ට ආදර්ශයක් විදිහට රුපියල් 1000 දෙන්න. නමුත් ඒක තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා රුපියල් 1000ක් දෙනවා කියලා මහා ලොකුවට පම්පෝරි ගැහුවා තමයි. හැබැයි ඒ දවස්වලම අපි කිව්වා ඔය කරන වැඩෙන් ඔක්ක නියමානුකූල වෙන්නේ නැහැ කියලා. මොකද කිරිබත් කෑවා, දැන් පිටිත් ගණන් ගිහිල්ලා, හාලුත් ගණන් ගිහිල්ලා, සීනිත් ගණන් ගිහිල්ලා, පරිප්පුත් ගණන් ගිහිල්ලා. ඉතින් වතුකම් කරුවන්ට රොටියයි පරිප්පු ටිකයි කන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඇත්තටම රුපියල් 1000 දැන් වැඩක් නැහැ. රුපියල් 1000 නෙමෙයි, දැන් 2000ක් දෙන්න ඕන. මොකද බඩු මිල වැඩි වෙලා, වැඩිම උද්ධමනයත් ඇති වෙලා, ජීවන වියදම් වැඩි වෙනකොට රුපියල් 1000 ප්‍රමාණවත් නැහැ. ඉතින් පොරොන්දු වෙච්ච රුපියල් 1000ත් තාම වතුකරුවන්ට ලබා දුන්නේ නැහැ. මොකද ඒක නොදෙන්න තමයි අර වෙන උපක්‍රමයක් පාවිච්චි කරේ. ඉතින් ඕක ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට අවම වේතනයේ පිළිබඳ පනත සංශෝධනය කරන්න වගන්තියක් ගෙනාවා නම් අද වෙනකොට ඔය වතුකම් කරුවන්ට රුපියල් 1000 ලැබෙනවා. ඉතින් ඔය පුංචි දෙයක් කරේ නැහැ. ඔබතුමන්ලා කරේ සාප්පුවහ කාර්යාල සේවා පනත් සංශෝධනය කරන්න ගියා. ඉතින් ඒකට ගිහිල්ලා දැන් උසාවි. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ තාම වතුකම් කරොන් රුපියල් 1000 දෙන්න බැරි වුණා. මහා ලොකුට හිටපු ජනාධිපතිතුමා පොරොන්දු දුන්නා මාර්තු පළවෙනිදා ඉඳලා දෙනවා කියලා. ඉතින් අවුරුදු දෙකක් වෙනවා තවමත් අපේ රටේ වතුකම් කරුවන්ට රුපියල් 1000 ලබා දීලා නැහැ. ඒ නිසා තේ වගාව දියුණු කරලා වතු වගාව දියුණු කරලා රටට ඩොලර් ගේන්න පුළුවන්කම තියෙද්දී අද ඔබතුමන්ලාගේ ආණ්ඩුව කරන්නේ මේ සම්පූර්ණයෙන්ම අර්බුදයටපත් කිරීමක්. ඒ විතරක් නෙමෙයි, අද මතකයි කුෂිකර්ම ඇමතිවරයා එක හාල්ලැටයක් අපි පිටරටින් ගේන්නේ නැහැ. එක හාල්ලැටයක් ගෙනවුත් කුෂිකර්ම ඇමතිකමෙන් ඉවත් වෙනවා කිව්වා. නමුත් අද වෙනකොට කිලෝග්‍රෑම් කෝටි 35ක් මේ වෙනකොට පිටරටින් ගෙනල්ලා තියෙනවා. ඒ මේ මාස 3ට, පහුගිය මාස 3ට. ඒකෙන් ඇත්තටම ගත්තොත් අපේ දෛනික අවශ්‍යතාවයේ තියෙන්නේ කිලෝග්‍රෑම් 160ක්. ඒ කිලෝග්‍රෑම් 160න් කිලෝග්‍රෑම් 140ක්ම පිටරටින් ගෙන හාල්. ඉතින් මේ පිටරටින් හාල් ගෙනෙත් එක්ක විශේෂයෙන්ම ඉන්දියාවෙන් බංග්ලාදේශ පකිස්තානි අද වෙනකොට ඒ සුළුහා මධ්‍ය පරිමාණ මෝල්ලිමියෝ සම්පූර්ණයෙන්ම කඩන් වැටලා තියෙන්නේ. මෝල්ලිමියෝ 500ක් විතර අද වෙනකොට තමන්ගේ කර්මාන්තේ පවත්ත ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. සල්ලි උපදවන අය මෙරටේ ගොවි ජනතාව ශක්තිමත් කරන මෝල්ලිමියම්ම කඩවට්ටන්නේ ඔබතුමල්ලා ගත්ත හාල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියත් එක්ක. අද සමහර බාල වර්ගයේ හාල් පවා පාරිභෝගිකයන්ට කන්න සලස්සලා තියෙන්නේ මේ වැරදි ප්‍රතිපත්තියත් එක්ක. ඒ වගේම ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම අර්බුදේ මේ තෙල් අර්බුදේ. දැන් තෙල් නැහැ. තෙල් නැති නිසා සෙඩ්ඩල පොලිම කරන්ට් එක කපනවා. දැන් කෙරවල පිටියට අද හැන්දෑ වෙනකොට තෙල් ටික දී ගන්න බැහැ. නැවක් ඇවිල්ලා තියෙනවා දවස් 3ක් විතර. ඒ නැවට තෙල් සල්ලි දෙන්න නැතුව ඒක ගොඩ බාන්නේ නැහැ. ඒතකොට තෙල් ටික තියෙනවා නැවේ. දැන් දවස් 3ක් විතර වෙනවා. තාම ඒ ටික ගොඩ බාන්නේ නැහැ. ඒතකොට තෙල් නැහැ රටේ. දැන් පෝලිං ගිහිල්ලා හැමතැනම. ඉතින් ඒ ප්‍රශ්නෙට තාම උත්තරයක් නැහැ. ඉතින් හදිසි කැබිනට් රැස්වීම දානවා කියනවා. නමුත් පහුගිය කාලේ පුරාවටම මොන තීන්දුව ගත්තත් ඇත්ත ප්‍රශ්නෙට උත්තරයක් ඇවිල්ලා නැහැ. තෙල් ඇමති එකක් කියනවා, විදුලි ඇමති තව එකක් කියනවා. දැන් මේ ඇමතිවරුන්ගේ රණ්ඩුව තමයි අපිට බලන්න වෙලා තියෙන්නේ. කබ්‍රාල් කියනවා නෑ බැංකුවලට ණය දෙන්න එපා කියලා. ඉතින් ණය දෙන්න එපා කිව්වම තෙල් ගන්න සල්ලි නැතුව රුපියල් මිලියන 290ක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවා ගන්න බැරුව තෙල් ටික දෙන්නේ නෑ, ගොඩ බාන්නේ නෑ. ඉතින් ඒතර හිර වෙලා තියෙනවා. ඉතින් ඒකට උත්තරයක් නෑ. විශේෂයෙන්ම උසස් පෙළ ළමයි මේ දවස්වල විභාගෙ ලියනවා. ඉතින් අද රෑ ලයිට් කපනකොට කොහොමද පාඩම් කරන්නේ? හෙට කොහොමද විභාගෙ
ලියන්නේ?
මේකට මොකක්ද ආණ්ඩුවේ තියෙන උත්තරේ? ඒ නිසා ඩොලර් මිලියන 5000 ආදායම් ලබන්න පුළුවන්, මෙච්චර ලබන්න පුළුවන් කියලා
කටින් බතල හිටෙව්වට ඇත්ත ප්‍රශ්න වලට ඔබතුමන්ලා උත්තර දීලා නැහැ. මේ වෙනකොට තියෙන රටේ ප්‍රධානම අර්බුදය, අද දවසේ තියෙන ප්‍රධාන අර්බුදය තෙල් අර්බුදය සහ විදුලි අර්බුදය. මේ ප්‍රශ්නේ නිසා සමස්ත කර්මාන්තේම කඩන් වැටලා තියෙනවා. රබර් කර්මාන්තෙත් කඩන් වැටෙනවා, තේ කර්මාන්තෙත් කඩන් වැටෙනවා. හෙට අනිද්ද වෙනකොට අනිවාර්යයෙන්ම තෙල් මිල තවත් වටේකින් ඉහළ යනවා. මේක තමයි ආණ්ඩුවේ බැරිකම ඔප්පු කිරීම. එහෙම නැතුව ප්‍රශ්න වලට උත්තරයක් ලබා දීලා නැහැ. බොහොම ස්තුතියි.
Thank you. Honorable SP Radhakrishnan, you have 5 minutes.
8 minutes, no?
Because of the time delay earlier, it has been reduced to 5 minutes.
Indraya, in the Nigalchinarelile, Perundota, Totangala, Abivirti Sevadarkana, Nadavadike, Patri, Amacharavaral Kalile Pesinar, Perundota, Abivirti Samandamaka Pesamodim, Sandosum, Anal Perundota, Tile Velase Hindra, Makaludia, Udiate Patri, Pesavendi, Avashim Angelikundade. காலையிலே அமைச்சர் பேசும்பொழுது சொன்னார், அந்த பெருந்தோட்ட கம்பெனிகள் இப்பொழுது நீதிமன்றத்திற்கு சென்றிருக்கின்றது, அதனால் அந்த நீதிமன்றத்திலே தீர்ப்பு வர வரைக்கும் எங்களுக்கு ஒன்றும் செய்ய முடியாது என்று. நீதிமன்றத்துக்கு சென்றிருக்கின்றார்கள், அது ஒரு நொண்டிச்சாக்கு. அந்த நொண்டிசாக்கை வைத்துக்கொண்டு இவர்கள் காலத்தை இழுத்தடிப்பதற்கான நடவடிக்கையை தான் இப்பொழுது இந்த தொழிற்சங்க, அதாவது இந்த முதலாளிமார் சம்மேளனம் செய்து கொண்டிருக்கின்றது. ஆகவே அரசாங்கம் இதற்கு தலையிட்டு உடனடியாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றோம். இன்று அதிக விலை வாசி ஏற்பட்டிருக்கின்ற இந்த நேரத்திலே தோட்டத் தொழிலாளர்களுக்கு இவ்வாறான நிலைமை ஏற்பட்டிருப்பது மிகவும் விசனத்துக்குரிய ஒரு விஷயம். இதற்கு இப்பொழுது மாவு கிலோ 15 இப்பொழுது கொடுத்து அந்த மக்களை சமாதானப்படுத்துவதாக நினைத்து கடந்த காலங்களிலே மாவு விநியோகிக்கப்பட்டிருக்கின்றது. ஆனால் ஒரு விஷயம் நாங்கள் சொல்ல வேண்டும், இந்த மாவு விநியோகம் என்பது தோட்ட தொழிலாளர்களை மேலும் மந்த கதியிலே மந்த போசனத்திலே வைத்திருக்கின்ற ஒரு நிலைமையை உறுதிப்படுத்துவதற்கான நிகழ்ச்சியினர்களே தவிர, அந்த மக்களுடைய எதிர்காலத்தை அல்லது அந்த மக்களுடைய போசாக்குத்தன்மையை அதிகரிப்பதற்கான நடவடிக்கையை இந்த அரசாங்கம் எடுக்கவில்லை. ஆகவே கடந்த காலங்களிலே நுவரெலி மாவட்ட பிரதிநிதிகள் மாவு கொடுக்கும் பொழுது பெரிய ஒரு விஷயத்தை சொன்னார்கள், நாங்கள் 50 ரூபாய் சம்பளம் வாங்கி கொடுக்கவில்லை கடந்த காலங்களிலே, இப்பொழுது நாங்கள் மாவு கொடுக்கின்றோம், 120 மில்லியன் ரூபாய் செலவழிக்கின்றோம் என்றெல்லாம் சொன்னார்கள். ஆனால் தமிழ் முற்போக்கு கூட்டணி என்னென்ன செய்திருக்கின்றது என்பதை நாங்கள் பட்டியல் போட்டு சொல்ல முடியாது. கடந்த 4 வருடங்களிலே தமிழ் முற்போக்கு கூட்டணி நுவரெலிய மாவட்டத்திலே அரசியல் உரிமைகளை பெற்றிருக்கின்றது, அதிகமான பிரதேச சபைகளை உருவாக்கியிருக்கின்றது, அதிகமான பிரதேச செயலகங்களை உருவாக்கான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கிறது. அதே போல அந்த மக்களுடைய பாடசாலைகளை அபிவிருத்தி செய்யப்பட்டிருக்கின்றது, அதே போல தோட்டங்களிலே வீடு கட்டி கொடுக்கப்பட்டிருக்கின்றது. இவ்வளவு விஷயங்களும் செய்து இப்பொழுது நாங்கள் மலையக பிரச்சனைகளை ஒட்டுமொத்தமாக ஒரு குழுவினுடைய ஆலோசனையின் படி 13வது திருத்த சட்டம் இந்த நாட்டிலே இருக்க வேண்டும் என்று, மாகாண சபைகள் இந்த நாட்டிலே ஸ்தாபிக்கப்பட்டு அதை நடைமுறைப்படுத்த வேண்டும் என்றெல்லாம் எய்து நாங்கள் இப்பொழுது தமிழ் முற்போக்கு கூட்டணி ஒரு ஆவண அறிக்கையை நாங்கள் தயார் செய்து இப்பொழுது இலங்கையினுடைய அரசாங்கத்திற்கும் அதே போல எதிர்க்கட்சி தலைவருக்கும் இந்திய அரசாங்கத்திற்கும் பிரிட்டிஷ்
அரசாங்கத்திற்கும்
பிரிட்டிஷ் அரசாங்கத்திற்கும் கொடுப்பதற்கான நடவடிக்கையை நாங்கள் எடுத்திருக்கின்றோம். இவ்வாறெல்லாம் செய்யும் பொழுது இந்த தோட்ட தொழிலாளர்களுடைய அல்லது மலையக மக்களுடைய அல்லது இந்திய வம்சாவளி மக்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்கு இந்த காலகட்டத்திலேயாவது இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நாங்கள் சொல்லிக் கொள்கின்றோம். இன்று கச்சத்தீவிலே அந்த அந்தோனியார் புனித அந்தோனியார் கோயிலிலே போய் இரண்டு பக்கம் உள்ள மக்களும், இந்திய மக்களும் இலங்கை மக்களும் தனிமையாக போய் சுயாதீனமாக அங்க தெய்வ வழிபாடு செய்வதற்கு கூட இன்று முடியாமல் ஒரு காரியமாக இருக்கின்றது. ஆகவே இதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். கச்சத்தீவு என்பது முதலிலே இந்தியாவுக்கு இருந்தது, பல இலங்கைக்கு தாரைவாத்து கொடுக்கப்பட்டது. ஆனால் இதில் இரண்டு பேரும் போய் இன்று நிம்மதியாக சாமி கும்பிடுவதற்கு கூட நடவடிக்கை எடுக்க முடியாத ஒரு நிலையாக இருக்கின்றது. ஆகவே இதையும் ஒரு முறையாக மக்கள் போய் வழிபடுவதற்கான சந்தர்ப்பத்தை உருவாக்க வேண்டும் என்பதை நாங்கள் தெரிவித்துக் கொள்ள விரும்புகின்றோம். அதே போல இன்று சில கம்பெனிகள் 1500 ரூபாய் வரைக்கும் தோட்ட தொழிலாளர்களுக்கு சம்பளம் உயர்த்துவதற்கான நடவடிக்கை இருக்கின்றது. குறிப்பாக LOLC கம்பெனி இன்று 1500 ரூபாய் வரைக்கும் சம்பளம் கொடுப்பதற்கு தயாராக இருக்கின்றது. ஆனால் இந்த நீதிமன்ற தீர்ப்பை வைத்துக் கொண்டு இந்த முதலாளிமார் சம்மேளனம் இன்று இதை பின்னடித்துக் கொண்டு இந்த மக்களுக்கு சம்பளம் கொடுக்காமல் இழுத்தடிப்பு செய்வதை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம் என்பதை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். உங்களுக்கு விஷயம், அதாவது இந்த நாடு இன்று இந்த நாடு இன்று பங்களோத் என்று சொல்கின்றார்கள். இந்த அதாபி சில தினமா கீழே ரட்டை பங்களோத் விளக்கல, ரட்டை பங்களோத் விளையாடவே රටේ දේශපාලනීය බංගලොත් වෙලා තියෙනවා. රටේ ආර්ථික බංගලොත් වෙලා තියෙනවා. රටේ සිස්ටම් එක බංගලොත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපේ මේ රටේ කවදාවත් බංගලොත් වෙන්නේ නැහැ. මේ රටේ ඔක්කොම සියලුම යුක්තිය තියෙනවා. නමුත් මේ මේ කරන්න ආණ්ඩුව මේක හරියට කරන්න නැති නිසා තමයි අපි මේ අද වැටලා තියෙන කියලා මේ අවස්ථාව මට කියන්න කැමතියි. ස්තුතියි.
Thank you. Honorable Ashoka Abhisinghe, you have 6 minutes.
මුලාසරණ මන්තුමනි, අද තියෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පිළිබඳ කතා කරන්න. ඒකේ රබර් නැවත වගා කිරීම සහනාධාර ලබා දීම පිළිබඳ අද නියෝග පිළිබඳ කතා කරනවා. නමුත් මේ වැවිලි කර්මාන්තය ගැන කතා කරද්දී අද රට මුහුණ පා තියෙන මේ බලශක්ති අර්බුදය ගැන කතා නොකරම බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මම වැවිලි කර්මාන්තය ගැන වචන කිහිපයක් කතා කරන්න ඕනේ. 2018 වසරේ රබර් නිෂ්පාදනයේ තිබුණේ කිලෝග්‍රෑම් මිලියන 84ක්. දැන් 2020 වෙද්දී ඒක කිලෝග්‍රෑම් මිලියන 78කට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තේ නිෂ්පාදනයේ තිබුණේ කිලෝග්‍රෑම් මිලියන 325ක් පමණ තමයි තිබුණේ 2018. දැන් මේ වන විට 275 දක්වා අඩු වෙලා තියෙනවා. පොල් ගෙඩි මිලියන 3000කට වැඩි තිබිච්ච මේ පළදාව මේ පාර මිලියන 2700ට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 551ක් තිබිච්ච එක දැන් මේ වසරේ ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලටම හේතුව මේ පෝර ප්‍රශ්නේ තමයි බලපාන්නේ. ඊයේ පෙරදා මම දැක්කා තේ නිෂ්පාදනය කරන පැත්තකට ජනාධිපතිතුමා ගියාම ගොවීන් කියනවා අපේ නිෂ්පාදනයේ කිලෝග්‍රෑම් 500 තිබිච්ච එක දැන් 200ට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ කියද්දී ජනාධිපතිතුමා කියනවා අපි පොහොර අවුරුදු දෙකක් නිකන් දුන්නා කියලා. ජනාධිපතිතුමා දැනුවත් කරන්න ඕනේ පොහොර නිකන් දුන්නේ නැහැ තේවලට. තේවලට රුපියල් 1200 තමයි පොහොර බෑග් එකක් දුන්නේ. ඉතින් පොහොර තේ පැත්තට ගිහලා පොහොර නිකන් දුන්නා කිව්වම ඒක විහිළුවට ලක් වෙනවා. ඉතින් මේවා ජනතා ජනාධිපතිතුමා දැනුවත් කරන ඕනේ. ඒ වගේම ඊයේ අපි දැක්කා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කැඳවලා ජනාධිපතිතුමා සාකච්ඡාවක් තිබුණා. ඒ අවස්ථාවේදී එතුමා ඒ ව්‍යාපාරිකයන්ට ආරාධනා කළා අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න, අපේ ඒ ක්ෂේත්‍රවලට ආයෝජනය කරන්න කියලා. බලශක්ති ක්ෂේත්‍රයට ආයෝජනය කරන්න කිව්වා. එතකොට සුළං විදුලි බලාගාර, එතකොට සූර්ය විදුලි බලාගාර සඳහා ආයෝජනය කරන්න කිව්වා. හැබැයි එතුමාට අමතක කළා තියෙනවා මේ අයවැයෙන් ඒ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට අවමය මිලියන 500ක් කෝටි 50ක අධිභාරයක් පනවලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ලාභයට කෝටි 50ක අධිභාරයක් පනවලා අවම කියන්නේ මිලියන 2000ක් කියලා තියෙන ලාභය. ඒ මිලියන 2000ක් කියන්නේ බිලියන් 2ක්. බිලියන් 2කින් 125ක් කියන්නේ කෝටි 50ක්. කෝටි 50ක අධිභාරයක් පනවලා අයවැයෙන් ඒගොල්ලෝ ගෙනල්ලා කියනවා ආයෝජනය කරන්න කියලා මේ අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට මොන විහිළුවක්ද? ඒකට ජනාධිපතිතුමා දන්නේ නැද්ද? ඒ ව්‍යාපාරිකයන්ගෙන් අවමයේ කෝටි 50 ගානේ බදු අය කරලා තියනවා කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියදී අපි දැක්කා මුදල් ඇමතිවරයා කියනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නැහැ කියලා. එහෙම කියද්දි අපේ රටේ පෝලිං වල කිරිපිටි ගන්න දෙමව්පිය පෝලිමේ ඉන්නවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් නැත්නම් කොහමද පෝලිමේ ඉන්නේ කිරිපිටි ගන්න? එතකොට ඉන්ධන හිඟයක් තියෙන ඉන්ධන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්. ඉන්ධන හිඟයක් තියෙන ඉන්ධන මේ දවස්වල පෝලිං වල ඉන්නවා. ඉතින් එතකොට මුදල් ඇමතිවරයා කියනවා රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නැහැ කියලා. ඉතින් රටේ හැම තැනම පෝලිං තියෙද්දි ජනාධිපතිතුමා ඉස්සරහා පිට මුදල් ඇමතිවරයා කියනවා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නැහැ කියලා. හැබැයි පාරට ගිහිල්ලා බලද්දි හැම තැනම පෝලි. ඒ වගේම හැම වෙලාවෙම හිනා වෙවි කතා කරන අපේ මේ මම නම් කියන ආර්ථික ඝාතකයා කියලා මහ බැංකුව අධිපතිවරයා කියනවා ඩොලර් ප්‍රශ්නයක් නැහැ අපිට. දැන් එනවා ඕන තරම් එනවා මේ සංචාරකයනවා ඒ හින්දා සංචාරකයන හින්දා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම තියෙද්දි බුදේගම්මන් පිළමතුමා කියනවා අපිට නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා ඉන්ධන ඒක ගන්න ඩොලර් මිලියන 35ක් හොයා ගන්න බෑ. ඒතර බැංකුව වලට උපදෙස් දීලා තියෙනවා බලශක්ති අමාත්‍යාංශයට ඉන්ධන මේ වලට සල්ලි දෙන්න එපා කියලා බැංකුවලි. ඉතින් එහෙමනි තත්ත්වයක් තියෙනවා ජනතාව රවට්ටනවා එක විදිහකට. එක පැත්තකින් ජනාධිපතිතුමා ඉස්සරහා පිට කියනවා වෙනම චිත්‍රයක් මවනවා රටේ පිළිබඳ. මෙහෙම වුණාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මහ බැංකුව අධිපතිවරයා කියනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඕන තරම් එනවා ලංකාවට සංචාරකයනවා අපිට ඩොලර් තියෙනවා කියලා. එතකොට කොහොමද මේ නැව මුදා ගන්න ඩොලර් මිලියන 35 හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ? අපි අද දවසේදී දැක්කා මාධ්‍යෙන් ඩොලර් මිලියන 300ට වැඩි ප්‍රමාණයක් මේ ඩොලර් එක ස්ථාවර තත්ත්වේ තියාගන්න මේ පසුගිය මාසේ වියදම් කරලා තියෙනවා. ඒ ඩොලර් පුච්චනවා. ඒ කියන්නේ ඩොලර් වියදම් කරලා
තියෙනවා
තියාගන්න. දැන් මේ වන විට අපේ සංචිත ඩොලර් බිලියනට වඩා අඩු වෙලා තියෙනවා. තව මාස කීපයක් බලශක්තිය කියන එක විදුලිය සහ ඉන්ධන මේ රටක නැති වුණොත් මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. බලශක්ති අර්බුදයන් බලශක්ති ඇමතිවරයාම කියනවා තව මාසයක හමාරකින් දෙකකින් මේ බලශක්ති අපිට ඉන්ධන ගේන්න බැරි වෙනවා කියලා. හැබැයි සමහර ඇමතිවරු කියනවා නෑ කිසිම ප්‍රශ්නයක් නෑ මාස දෙක තුනකින් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. මොකද්ද මේ රටේ ජනතාවට ඇත්ත කියන්න? රට ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ජනතාවට ජීවත් වෙන්න බෑ. එදා තුන් වේල කන්න බැරි වෙන තත්ත්වයක් වෙලා තියෙනවා. ඉන්ධන ටික ගන්න බැරිව ගියොත් අද වෙද්දී උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට දැන් මේ වන විට කරුවලේ පාඩම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර විදුලිය නැහැ. ඉන්ධන නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙද්දි කොහොමද මේ රටේ තියෙන්නේ ආර්ථික අහිනියක් නැත්නම් ආර්ථික අර්බුදයක් නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා රටේ ජනාධිපතිව රවට්ටන්න එපා. හැම තැනම රැවට්ටිලා තියෙනවා. අර ගොවීන් ළඟට ගියාම කියනවා පෝර අපි නිකන් දුන්නා අවුරුදු දෙකක් පෝර දුන්නාට නිකන් දුන්නාට මේ තේවලට පෝර නිකන් දීලා නැහැ නේද? ඉතින් මේ තත්ත්වය ඇති කරලා තියෙන විශාල ප්‍රශ්නේ ආණ්ඩුව විසින්ම ඇති කරගත්ත ප්‍රශ්නයක්. ආණ්ඩුව බලයට පත් වුණාම ඩොලර් මිලියන රුපියල් බිලියන් 600කින් රාජ්‍ය ආදායම අඩු කරගත්තා. ඒ අඩු කර ගැනීමේ ප්‍රතිඵල නිසා අපේ රටට විදේශ ණය අපිට ගන්න බැරුව ගියා. අපිට ණය ගෙවා ගන්න බැරි වෙනවා තියෙනවා. අද වෙද්දි අපේ රටේ වියදමෙන් අපේ රටේ රාජ්‍ය ආදායමෙන් රාජ්‍ය ආදායම මදි වෙලා තියෙනවා ණය වාරික පොලිය ගෙවන්න. රාජ්‍ය ආදායමට බිලියන 1500ක් ඇදී බිලියන 2500ක් ණය වාරික පොලිය තියෙනවා. ඒ වගේම රාජ්‍ය වියදමෙන් 71ක් පොලිය ගෙවන්න සිද්ධ වෙලා
තියෙනවා. මේ තත්ත්වය
විශාල ප්‍රශ්නයක්. අද වෙද්දි අපිට දිනපත අවශ්‍ය මේගාවට 2600 හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේගාවට 4000ක ධාර්තාවක් තියෙනවා. දැන් පසුගිය දිනවල කිව්වේ මොකද? අපි ඉන්දියාවටත් විදුලිය දෙනවා කිව්වා. ඉන්දියාවටත් විදුලිය දෙනවා කිව්ව රටේ දැන් ලංකාවේ පැය 3-4 විදුලියක පණ තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා රටේ ජනතාවට ඇත්ත කියන්න, ජනාධිපතිතුමා රවට්ටන්න එපා. මේ ඇමතිවරු ඇත්ත කියලා මේ සත්‍යය පැහැදිලි කරලා දීලා මේ වරුබු දේ විසඳගන්න වැඩපිළිවෙලක් හදන්න කියලා අපි විශේෂයෙන්ම කියනවා. එහෙම බැරි නම් කරන්න බැරි නම් කරන්න පුළුවන් කියනොත් මේක දීලා යන්න. මොකද සමග ජන බලවේගයට පුළුවන් මේ රට ගොඩනගන්න
ආර්ථිකය
ගොඩනගන්න සම්බ ප්‍රකාශ කරනවා.
Thank you. Honorable Vijitha Beragoda, you have 10 minutes.
කරු මුලාසනාරූල മന്ത്രിතුමනි, අද දවසේ සාකච්ඡා කරන විවාදයට ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා මේ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ මේ නියෝග සම්බන්ධව අදහස් දක්වන්න. අපි දන්නවා අපේ රටේ කෘෂිකාර්මික රටක් ඉතිහාසයේ ඉඳලා මේ කෘෂිකාර්මික රටේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ව්‍යාපාරික කෘෂිකර්මාන්තය, අනිත් එක පාරිභෝගික කෘෂිකර්මාන්තය. එතකොට මේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තය අපි පාසල් යන කාලේ ඉඳලාගෙන ගත්තේ තේපොල් රබර් අපේ ප්‍රධාන අපනයන භෝග විදියට. පසු කාලීනව වෙළඳපොළ ආර්ථික ක්‍රමයට අපේ රට ලෝකයට සම්බන්ධ වීමත් සමග මේ වැවිලි කර්මාන්තය කියන එක පුළුල් වුණා. ඒ වැවිලි කර්මාන්තයේ පුල් තේපොල් රබර් වලට එහා ගිය සම්ප්‍රදායික නොවන අපනයන පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණා. ඒ අනුව මයිතන අපනයන ක්ෂේත්‍රයේ පුළුල් වුණා. නමුත් තේපොල් රබර් කියන එක තාමත් අපේ රටේ ප්‍රධාන අපනයන ආදායම් අතරට එක් වෙලා තියෙනවා. ඒක ප්‍රතිශතය කොහොම වුණා? එතකොට මේ රබර් කියන එක ඊට වැදගත් වෙනවා. මොකද රබර් නිෂ්පාදනයේ යෙදෙන ගොවීන්ට සාල ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අපි දන්නවා 2005-2015 දක්වා හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ මේ රබර් වගාවට සඳහා විශේෂ අවධානයක් යොමු කළා විතරක් නෙමෙයි රබර් ගොවීන්ට සාල ආදායම් මාර්ගයක් ලැබුණා. ඒ නිෂ්පාදන වලට සාධාරණ වටිනාකමක් ලැබුණා. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ 2015-2016 කාලේ රබර් සාධාරණ මිලකට විකුණ ගන්න බැරුව ගොවීන් අසරණ තත්ත්වයට පත් වුණා. සමහර අය දෛනිකව කිරි කපන එක නතර කරලා දැම්ම. එතකොට අලුතින් වගා කිරීම පවා හරියට කරේ නැහැ. මොකද මේකට නිෂ්පාදනයේට සාධාරණ වටිනාකමක්, ශ්‍රමයට වටිනාකමක් ලැබුණේ නැහැ. ඒ අහපාල නාණ්ඩුවේ ක්‍රියාපිළිවෙල නිසා තමයි ඒක උනේ. ඒක රබර් වගාවට විතරක් නෙමෙයි, ගම්මිරිස් වගාවටත් උනා. ගම්මිරිස් නිෂ්පාදනයටත් උනා. හැබැයි නැවත 2019 අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමත් සමග ජනතාව පීඩනයට පත්වලා හිටපු ඒ කෘෂිකර්මාන්තය සඳහා විශේෂයෙන්ම ව්‍යාපාරික කෘෂිකර්මාන්තේ රබර් විලට නැවත සාධාරණ මිලක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරා. එතකොට අතරමඟ නතර වෙලා තිබුණු ඒ රබර් නිෂ්පාදනය, රබර් ආශ්‍රය නිෂ්පාදනය කරන නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කරා. අද වෙනකොට ලෝකේ හොඳම මිලක් ලැබෙන රබර් වගාව, රබර් නිෂ්පාදනයේට ලෝකේ හොඳම මිලක් ලැබෙනවා. ෂීට් රබර් නම්බර් 1 කිලි 480ක් ලැබෙනවා කිලෝ එකකට. ඒක ලෝකේ හොඳම මිලක්. එහෙම බැලුවම අන්ත අසරණ තත්ත්වයට පත්වලා හිටපු රබර් වගාවට සම්බන්ධ වෙලා හිටපු ඒ නිෂ්පාදකින්ට මම හිතන්නේ විශාල සහනයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒව හුඟක් අය කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මේ වසංගතයක් එක්ක, ස්වභාවික විපතක් එක්ක යම් ප්‍රශ්නයක් මතු වුණාම මේක ආර්ථිකයට බලපානවා, සමාජ තත්ත්වයට බලපානවා, අපේ සංස්කෘතික සමාජ දේහයට බලපානකොට මේක පිළිබඳ කතිකාවතක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේකට අපි මුහුණ දුන්නානේ ආණ්ඩුවක් විදියට. අපි දන්නවා ලෝකෙ ඕනෑම රටක වටි විටින් විට ආර්ථික අර්බුද මත වෙනවා. ඒවට මුණ දෙනවා. ඉතින් ඇත්තටම අපි සතුටු වෙන්න ඕන මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම පිළිබඳ. අපිට පළමුවම වැදගත් වෙන්නේ සියල්ලට වඩා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. අතිගරු ජනාධිපතිතුමා, සමහර දේශපාලන නායකයෝ තමන්ට දැනුමක් නැති විෂයන් ගැන බෙහෙත් නියම කරනකොට ජනාධිපතිතුමා ඒ බෙහෙත් දෙන්න කියලා කිව්වේ නැහැ. හැබැයි එතුමා කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධාන ඒ වෛද්‍ය නිර්දේශ අනුව එන්නත් ලබා දීම සඳහා අපිට මොනව ප්‍රශ්න තිබුණත් ඩොලර් අර්බුද මොනවා තිබුණත් එන්නත් වර්ග දෙකම ගෙනාවා. එන්නත් වර්ග දුන්නා, තුන්වෙනි මාත්‍රාවත් දුන්නා. ඉතිරි අයට ගහගන්න අවශ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය අංශයට සතුව තියෙනවා තුන්වෙනි මාත්‍රාව දෙන්නත්. මේ නිසා ඇත්තටම මේ වසංගත තත්ත්වයට මුහුණ දීලා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඒක ඒ තරම් වටින්නේ නැද්ද? මිනිසුන්ගේ ජීවිත නෙමෙයිද වටින්නේ? හැබැයි ඉතින් අපි දන්නවා ආර්ථික ප්‍රශ්න ගණනාවක් ආව අවුරුදු දෙකක් තිස්සේ වරින් වර රටවහනකොට ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත නොවනකොට රජයේ ආයතන වහලා තිබුණා, පාසල් වහලා තිබුණා, මිනිස්සු වැඩට ගියේ නැහැ, විදේශ රටවල හිටපු අය ලක්ෂ දෙකක් පමණ ගෙන්න ගත්තා. එදා කාටවත් අමතකයි, අතිගරු ජනාධිපතිතුමා අමතලා වීඩියෝ කෝල් වලින් සමහර මිනිස්සු කිව්වා අපි අසරණ වෙලා ඉන්නේ, අපි විදේශ රටවල ගිහිල්ලා සේවය කරන්න අපි අසරණ වෙලා ඉන්නේ, අපි ගෙන්න ගන්න අතිගරු ජනාධිපතිතුමා කියලා තුමා කියලා මං හිතන්නේ මිනිස්සු ආයාචනා කරා. හැබැයි අතිගරු ජනාධිපතිතුමා මේ මනුෂ්‍යත්වයට ඇහුම්කන් දීලා ඒ සියලුම දෙනා වගේ ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් ගෙන්න ගත්තා. ඒ මානුෂික මෙහෙයුමක් විදිහට එක කළේ. ඉතින් ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් අඩුවීම, නිෂ්පාදන අඩුවීම, ඒ නිසා ආදායම් අඩුවීම, සංචාරිකව නැපෙමිණු කාරණා පිළිබඳව අපි කවුරුත් දන්නවා. අනිත් පැත්තෙන් අපි දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ ගත්ත විදේශ ණය වරින් වර ගෙවන්න සිද්ධ වෙනවා, ණය වාරික සහ පොලිය. හැබැයි අපේ රට තාම ණය වාරික පොලිය ගෙවන්න බැරි වෙලා නැහනේ. විපක්ෂය මොනවා කිව්වත් ගෙවනවානේ. අපි දන්නවා විපක්ෂයේ කුහකකම කිව්වොත් ඔන්න මේ රට වැටෙනවා ආර්ථිකේ බංකොලොත් කියලා පහුගිය දවස්වල කිව්වා අපි දැක්කනේ. එතකොට විදේශ සංචිත ප්‍රමාණය 1.0 ගාන අඩු වුණාම ඔන්න බොහොම සතුටු වෙනවා, ඔන්න රට වැටුණොත් කියලා. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ ඒ රට වැටුණොත් ඒ රටේම තමයි විපක්ෂයයත් ඉන්නේ, සමස්ත පුරවැසියෝම ඉන්නේ ඒක මේ රටේ. හැබැයි කුහකත්වය ප්‍රදර්ශනය කරන්න ඕනේ කොහොම හරි අවසානයේ. 3.0 දෙසැම්බර් 30ක වෙනකොට 3.6 දක්වා විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරා. අන්න ඊට පස්සේ කියනවා මේ මාධ්‍යයට ඇවිල්ලා ඒක කලින් හිටපු මහ බැංකුවේ අධිපතිතුමා අත්සන් කරපු ගිවිසුමක් අනුව තමයි ඒක චීනේ යුවාන් වලින් ආවේ. ඒ වගේ නිකම් බොළඳ දේවල් විපක්ෂය මං හිතන්නේ ප්‍රකාශ කරා. මම හිතන්නේ මේ වෙලාවේ අපි පක්ෂවලට පාටවලට බෙදිලා මං හිතන්නේ රටක් විදිහට අපි ભેද වින්නනට වැඩිය මේ වෙලාවේ විදිහට අපි කවුරුත් මේ රට කොට නගන්න උත්සාහ කරන්න ඕනේ. අර දෙවන ලෝක යුද්ධ කාලේ ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ වැටිලා විනාශ වෙනකොට, හැබැයි ඒ රටේ මිනිස්සු නැවත තුන්වෙනි ආර්ථික තත්ත්වයට ඒ රට ගොඩනගන්න පුළුවන් වුණේ මිනිස්සු ભેදයකින් තොර එකතු වුණා. Tamanට පුළු පුළුවන් විදියට පරිත්‍යාග කරා. සමහර කාන්තාවෝ කනේ තිබුණු රත්තරන් ටික, බෙල්ලේ තිබුණු රත්තරන් ටික පවා පරිත්‍යාග කරා. හැබැයි එහෙම අවංක කැපීමක් නිසා ඒ රට ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඇයි අපේ රටට බැරි? අපේ රටට මේ දේ කරන්න පුළුවන්. දැන් නව සාමාන්‍යකරණයට ඇවිල්ලා අපි දන්නවා රාජ්‍ය ආයතන විවෘත කරලා මිනිස්සු ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදෙනවා, නිෂ්පාදන වල යෙදෙනවා. ඉතින් හැබැයි ඉතින් ඩොලර් අර්බුදයටත් අපි මුහුණ දෙමින් මේ රට පවත්වාගෙන යනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ඇතුළත මේ රට ගොඩනගන වැඩපිළිවෙල අපිට සාර්ථක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. මිනිස්සු අපහසුතාවයෙන් ඉන්නකොට ඒ පිළිබඳව සලකලා මිලියන 85,000ක මුදලක් අයවැයෙන් වෙන් කරා මිනිසුන්ට අවශ්‍ය සහන ලබා දෙන්න. ඉතින් ඒ පැත්තෙන් එහෙම කරනකොට මේ නිෂ්පාදනය වැඩි කරන්න, නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමා මේ ආණ්ඩුවේ විවිධ පියවරන් රාශියක් අරගෙන තියෙනවා. ඉතින් අපි ඇත්තටම සතුටු වෙනවා. මොකද අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි නැවත විශේෂයෙන්ම රබර් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගාස්තු වැඩි කරලා තියෙනවා. මොකද නැවත වගා කිරීම සඳහා 1,75,000ක දුන්න මුදල 350,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මේ සහන ආධාරය තුළ මිනිස්සු වැඩි වැඩියෙන් නිෂ්පාදනයට යොමු වෙනවා. අනිත් පැත්තෙන් අලුතින් වගා කරන ගොවීන්ට 1,50,000 ඉඳලා 300,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක පහුගිය කාලේ ඉඳලා ක්‍රියාත්මක කරන විදිහට අනුමැතිය සඳහා තමයි මේක යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කාටවත් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට 2019 සිට ක්‍රියාත්මක වෙන මේ වැඩසටහනට නෛතික ආවරණයක් තිබුණේ නැහැ. නෛතික ආවරණය ලබා ගැනීම සඳහා තමයි අද මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන් මම සතුටු වෙනවා මොනරාගල දිස්ත්‍රික්කයේ පුරවැසියෙක්
විදිහට
රබර් නිෂ්පාදනය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයට මම හිතන්නේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. දැනටම අක්කර ප්‍රමාණය හෙක්ටාර් 13000ක් පමණ අපේ දිස්ත්‍රික්කයේ රබර් වගාවට මූලික තැන දීලා තියෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන කාලේ ඉඳලා රබර් වගාව ව්‍යාප්ත වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කෙත් රජයේ වතු ආයම් විදිහට දැන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් බිබෙලාවත්ත වතු ආය, මොනරාගල ජීලෝන් ඇතුළු වතු ආයවල් ගණනාවක් රබර් නිෂ්පාදනයේ දෙලා තියෙනවා. හැබැයි ඉස්සර ව්‍යාපාරිකයෝ සහ රජයේ මේකට අත ගහනකොට අද සාමාන්‍ය මිනිස්සු මේ රබර් වගාව සඳහා යොමු වෙලා තියෙනවා. මේ වෙනකොට ගොවීන් 18000ක් පමණ මේ වෘත්තියේ ඉදලා ඉන්නේ. එතකොට හෙක්ටයාර 13000ක් පමණ මොනරාගල දිස්ත්‍රික්කයේ අපි මේ වගාව ආරම්භ කරලා තියෙනවා. 2021 මෙට්‍රික් ටන් 75000ක් විතර නිෂ්පාදනයක් කරා මොනරාගල දිස්ත්‍රික්කයක් විදිහට ජාතික නිෂ්පාදනයට දායකුණ අපේ රටේ අපේ මොනරාගල දිස්ත්‍රික්කයේ පුරවැසියෝ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න විපාඩ් එකෙන් අරමුදල් සපයන කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ 2008 2014 දක්වා ක්‍රියාත්මක වුණා. ඒකෙන් හෙක්ටයාර 5000ක් වැවුවා. ස්ටාර් ප්‍රොජෙක්ට් එක 2016 ඉඳලා 2021 දක්වා හෙක්ටයාර 2000ක් අපේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබුණා. රජයේ සහනාධාර 2022ට හෙක්ටයාර 260ක මුදලක් වෙන් කළා තියෙනවා. ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා. ලංකාවම ගත්තොත් සමස්තයක් වශයෙන් ලක්ෂ 2.5 අතර මේ නිෂ්පාදනවල යෙදිලා ඉන ගොවීන් නිෂ්පාදනයේ ලංකාවේ මෙට්‍රික් ටොන් 90000ක් ලක්ෂයක් අතර ප්‍රමාණයක් වෙනවා. විශේෂයෙන් ඒක මතක තබා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම තාක්ෂණ සහාය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලැබලා දෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එක් නිලධාරියෙක් බැගින් සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිලධාරි දෙන්න තුන් දෙනා බැගින් පත් කළා තියෙනවා. මේකට තාක්ෂණික සහාය අවශ්‍ය උපදෙස් සහ අවශ්‍ය මූල්‍ය පහසුකම් ලැබලා දෙන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තුල අපිට අවශ්‍ය ඩොලර් උපය ගන්න අපිට ජාතික නිෂ්පාදනයට දායක වෙලා මිනිසුන්ගේ ආර්ථික වටිනාකම වැඩි වෙලා ආදායම වැඩි වෙලා නිෂ්පාදනය වැඩි වෙලා අපේ රටේ ආර්ථික සංවර්ධනයේ අවසාන ඉලක්ක කරා යන්න. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ ඉදිරිපත් කරපු මේ යෝජනාව ඉතා වැදගත් වෙනවා. මොකද නීතිමය ආවරණය ලබා ගැනීම සඳහා. නිසා මම දීර්ඝව කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි දන්නවා මේ වෙලාවේ විදිහට අපි රටක් විදිහට සියලු දෙනා එකතු වෙලා ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීම විශේෂයෙන් වැවිලි කර්මාන්තය තුළ ඩොලර් රුපයන ව්‍යාපෘති විදිහට මේවා තව තවත් ශක්තිමත් කරගෙන රටක් විදිහට ඉදිරියට යන්න කටයුතු කරමු කියන පණිවිඩය ලබලා දෙමින් මගේ කතාව නතර කරන බව ස්තුති.
Thank you. Honorable Varuna Priyanta Liyanage, you have 3 minutes.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුති වන්දනාස්ථා ලබා දීම සම්බන්ධයෙන්, එවැගේම කාලය ලබා දීලා තිබුණා විනාඩි 6ක්, නමුත් 3යි තියෙන්නේ. නමුත් මේ අදහස් කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මේ රබර් කර්මාන්තය වෙනුවෙන් කතා කරන්න වචනයක් හරි ලැබීච්ච ගැන සන්තෝෂ වෙනවා. මොකද රත්න දිස්ත්‍රික්කේ ගත්තාන් පස්සේ අපි මොනරාගල ඇමතුමා කිව්වා වගේ මොනරාගල දිස්ත්‍රික්කයට පස්සේ රත්න දිස්ත්‍රික්කෙත් විශාල වශයෙන් මේ රබර් කර්මාන්තයත් ඒ කර්මාන්තයේ නිලන විශාල ජනතාවක් ඉන්නවා. ඉතින් අතරම මේ රබර් කර්මාන්තය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමනි, අපේ ඇමතුමා කිව්වා වගේ ගියාන්ඩුවෙන් මොනවත්ම කරේ නැහැ වගේ තමයි කතා කරේ. හැබැයි එතුමා කතා කරා ස්ටාර් ප්‍රොජෙක්ට් එක ගැන. මේ ස්ටාර් ප්‍රොජෙක්ට් එක තුලින් අපේ එතුමාගේ දිස්ත්‍රික්කයේ මොනරාගල දිස්ත්‍රික්කයේ රබර් කර්මාන්තය දියුණු වුණා කියලා එතුමාම පිළිගත්තා. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්කයේ මේ රබර් කර්මාන්තය වෙනුවෙන් ස්ටාර් ප්‍රොජෙක්ට් එකෙන් විශාල දියුණුවක් ඇති කරගත්තා. ඒ වගේම තේ කර්මාන්තය වෙනුවෙන් මේ ස්ටාර් ප්‍රොජෙක්ට් එක සඳහා විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම ඊට අමතරව ගරු කතානායකතුමනි, අපි දන්නවා මේ රබර් කර්මාන්තය වෙනුවෙන් එදා නොයෙකුත් රජයවල් නොයෙකුත් ආකාරයට ඒ කාලවල වකවානවලදී උදව් කරලා තියෙනවා. හැබැයි 2015 පස්සේ අපිට මතකයි අපේ ආණ්ඩුවෙන් රබර් කර්මාන්තය සඳහා නිමි කර්මාන්තයක් විදිහට ටයර් ෆැක්ටරියක් පටන් ගන්නත් කටයුතු කරා. හොර්න සල් ලංකාවට විශාල ශක්තියක් ලබා දෙන්න එවැනි කාලවලදී කටයුතු වෙලා තියෙනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. වගේම රබර් ආශ්‍රිත රත්නමුල දිස්ත්‍රික්කේ ගත්තාන්
පස්සේ
රබර් ආශ්‍රිත ගත්තාන් පස්සේ අපි දන්නවා වැස්ස වැඩිම දින දිස්ත්‍රික්කය තමයි රත්නමුල දිස්ත්‍රික්කේ. සම මේ වැසි ආවරණ සඳහා මේ වෙනකොට ආධාර ලබා දෙන රුපියල් 70000ක් වැනි සුළු මුදලක් අපි අපේ ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා. මේක රුපියල් 70000 තියෙන එක 120ක්වත් ලබා දෙන්න පුළුවන් නම් ඒ කර්මාන්තය නගා සිටවන්න පුළුවන් කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ තේ කර්මාන්තය ගැන කතා කරන්න ඕනි. අපි දැක්කා අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා වීගෝවිය සඳහා ආධාරයක් ලබා දෙන වැඩසටහනක් මේ වගාවන් පාළුවීම සම්බන්ධයෙන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා දැනුවත් කළා කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ තේ ගොවියටත් මේ වෙච්ච හානියට පෝර නැතිවීම පිළිබඳව වෙච්ච හානියට ආධාර මුදලක් වැඩසටහනක් ලබා දෙන්න. මොකද ෆැක්ටරියට ලබා දෙන දළු ප්‍රමාණය ඒ වකවානුවලදී අඩු වුණාද වැඩි වුණාද කියලා නීත්‍යානුකූලව බලා ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා මේ දළු ලබා දීමේදී ඒ රිසිට් පතෙන්. ඒ නිසා මේ අඩු වෙච්ච මේ මුදල මේ අඩු වෙච්ච මුදලට වගා හානියක් ලබා දීලා තේගොවියාගේ ආර්ථික ශක්තිමත් කරන්න කටයුතු කරන්න කියලා ලාසිරමින් තව කාරණාදීපත් ඔබතුමා අවස්ථාව නොදීම සම්බන්ධයෙන් මම කනගාටු වෙමි. මේ රබර් කර්මාන්තයේ දියුණුව සඳහා අපිටත් කරන්න පුළුවන් උපරිම ශක්තිය අනාගතයේදීත් ලබා දෙනවා කියලා කියමින් මම නිනා බොහොම ස්තුතියි.
Thank you. Honorable Minister Mahinda Amarawira, you have 13 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ අමාත්‍යාංශ දෙකක කටයුතු පිළිබඳව සාකච්ඡා වෙන මුදල් අමාත්‍යාංශයට අදාළ කටයුතුත් ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අදාළ කටයුතුත් පිළිබඳව විශේෂයෙන්ම රබර් වගාව සඳහා රජයේ තීන්දුවක් අරගෙන තිබෙනවා. මෙතෙක් ලබා දුන්න 175,000ක රබර් වගා කිරීම සඳහා උසහන ආධාරය දෙගුණයක් බවට පත් කරන්න 350,000ක් දක්වා. මේක ඉතාමත් හොඳ ප්‍රවේශයක් කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන. මොකද රටක් විදියට ගත්තම රජයක් මේ වගේ දේවල් වලට මැදිහත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේවා දේශපාලන වැඩසටහන්ව වෙනත් කිසිම දෙයක් නෙමෙයි. මේ අද ඉඳන රබර් ගහේ කිරි කපන්න වෙන්නේ සමහරලාට තව ආපහු චන්දිකටත් ගිහිල්ලා තමයි. ඊට පස්සේ තමයි මේවයි කිරි කපන්න වෙන්නේ, මේවයි අස්වැන්න මේ ආදායමක් ලබා ගන්න වෙන්නේ. නමුත් අපි දීර්ඝ කාලීනව හිතලා රජයේ විදියට මේක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගේ ඉල්ලීම අනුව මේ ආධාර ක්‍රමය ක්‍රියාත්මක කරා වගේම තවත් ආධාර ක්‍රම ගණනාවක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තේ වගාව වෙනුවෙන් ඒ වගේම කුරුඳු වගාව වෙනුවෙන් ඒ වගේම අපනයන භෝග සම්වර්ධනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ගොවීන් වෙත සහන ආධාර විදියට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ සියල්ලම ආයෝජන විදියට තමයි අපි දකින්නේ. අනිකුත් දේවල් මේ කන්න බොන්න දෙනේවල් සහන ආධාර වෙන මේ සමෘද්ධිය වෙන්න පුළුවන් ඒවා එහා ගිහිල්ලා මේ දෙන හැම දෙයක්ම නැවත රටට ලැබෙනවා. අපිට ලැබෙනවා විතරක් නෙමෙයි මේ බොහෝ දේවල් ඩොලර් විදියට අපිට ලැබෙනවා. අද ඩොලර් ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන අපි ඒකෙන් මිදෙන්න නම් එකෙන් ගොඩ එන්න නම් ඒකට සාර්ථකව මුහුණ දෙන්න නම් මෙන්න මේ වගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙල වලට තමයි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ අවශ්‍යතාවය තිබෙන්නේ. මේක අපේ රබර් කර්මාන්තය දියුණු කරගන්න ගත්තු දෙවැන්ත වෙනසක් කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම තමයි කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගත්තත් දැන් ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා කැබිනට් පත්‍රිකාවක් ගොවීන් වෙත දිරිගන්වන දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙල. දැන් පසුගිය කන්නේ ක්‍රියාත්මක කර වැඩපිළිලක් ඒ තමයි ගොවීන් වෙත කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙල. ඒක යම් යම් අඩුපාඩු සිද්ධ වුණා අපි රජයේ විදියට පිළිගන්නවා. ඒක එක්වර ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අපිට ඒක සාර්ථක කරගන්න 100%ක් සාර්ථක කරගන්න බැරි වුණා. සමහර ප්‍රදේශවල ඒක ක්‍රියාත්මක කළා තියෙනවා. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. මම මේට අවුරුදු 3කට ඉස්සෙල්ලා කාබනික වගාවෙන් කුඹුරක් අස්වද්දලා සාර්ථක අස්වැන්නක් ගත්ත කෙනෙක්. ඒ වගේම ගෙවත්තක් කාබනික පොහොර යොදලා සාර්ථක කරගත්ත කෙනෙක් විදියට මම කියන්නේ මේ කරන්න බැරි වැඩක් නෙමෙයි. මේක නරක වැඩකුත් නෙමෙයි. මේක ඉතාමත් හොඳ දෙයක්, කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක ක්‍රමානුකූලව සියලු දෙනාගේ සහයෝගය අරගෙන කරන්න ඕන දෙයක්. අපිට ටිකක් අර හදිසිය නිසා මේ වැඩපිළිවෙලට මං හිතන්නේ නිලධාරී පැත්තෙනුත් නිසි සහයෝගය ලැබුණේ නැහැ. ඒ අය දැනුවත් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. එහෙම නැතුව නිලධාරී ටික හරියට දැනුවත් කළේ ඒ අය මේ කාර්යයට ප්‍රවේශ වුණා නම් මේ කටයුතු සාර්ථක කරගන්න තිබුණා. ඒ වගේම අපේ ගොවි සංවිධාන සහ ගොවි ජනතාව හරි විදියට දැනුවත් කිරීමක් කරා නම් අපිට ඒත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. දැන් ඒ
වෙච්ච සිදුවීම වෙලා ඉවරයි. දැන් ඒ කන්නේ අස්වැන්නේ යම් අඩුවක් අඩුවක් තියෙන එක පිළිබඳව රජය පිළි අරගෙන ඒ අස්වැන්න අඩු වුණු හැම කෙනෙකුටම වීවලට ඉහළ මිලක් ලබා දෙන ගමන් ඒ අයට රුපියල් 90කට වැඩි මිලකට වීවිකුණ ගන්න අවස්ථාවක් ලබා දීලා ඒ වගේම ඒ අඩුවෙච්ච දේ සැලකිල්ලට අරගෙන දිරිදීම නාවක් විදියට යම් මුදලක් ලබා දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර අපි ඒක ඉදිරියේදී රජයේ විදියට ක්‍රියාත්මක කරමු. මොකද මේ ගොවි ජනතාව පැත්තක තියලා ගොවි ජනතාව අධෛර්යමට්ටමටපත් කළා අපිට රටක් දියුණු කරන්න බෑ. ඒක හැම රජයක්ම පිළිගන්නා වගේම මේ රජයත් ඒක ඉහලින්ම පිළිගන්න කාරණයක්. අද අපේ රටේ තිබෙන ප්‍රශ්නෙකුත් තමයි මේ ඩොලර් ප්‍රශ්නය, විදේශ සංචිත ප්‍රශ්නය, ඒ වගේම රටින් ආහාර ද්‍රව්‍ය ගේන්න තියෙන මේ ගැටලුව. මේකට මුහුණ දෙන්න තියෙන්නේත් අපි ගොවි ජනතාවත් එක්ක, අපේ ධීවර ජනතාවත් එක්ක. අපේ ගොවි ජනතාවට ශක්තිය තියෙනවා මේ රටට අවශ්‍ය ආහාර ටික සම්පූර්ණ කරගන්න. ඒ ගැටලුවක් නෙමෙයි, ඒක කරන්න පුළුවන්. මට මතකයි මමත් කෘෂිකර්ම අමාත්‍යවරයෙක් විදිහට මම මාස 9ක් විතර කාලයක් හිටියේ 2018 මාස් කන්නේ මම තමයි ඒ කටයුතු වලට අමාත්‍යවරයා විදියට ඒ අවස්ථාවේ කටයුතු කරේ. අවුරුදු 40කට පස්සේ එන වැඩිම වීඅස්වැන්නේ වෙලාවේ ආවා. අපි ඒක හරියට කළමනාකරණය කරා වගේම පුරම් වෙච්ච කුඹුරු අක්කර 38,000ක් වගා කරන්න කටයුතු කරා. ඒ වගේම ගොවියට විශ්වාසයක් ඇති කරා බය නැතුව වගා කරන්න කියලා රක්ෂණ ක්‍රමයක් මම හඳුන්වලා දුන්න රුපියල් 40,000ක වී බඩඉරිඟු අර්ථාපල් බීලුණු ඇතුළු ඒ වගාවන් කිහිපයක් සඳහා හානියක් වුණොත් රුපියල් 40,000ක වන්දියක් ලබා දෙනවා. ඒ නිසාම මිනිස්සු වගා කරන්න ගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි පුරම් කුඹුරුත් වගා කරා, ඒවයි වී අස්වැන්න සාර්ථකව ලැබුණා. ඒ වගේම බඩඉරිඟු අස්වැන්න ඒ වෙලාවේ සේනාදළඹු ඇවිල්ලා යම් විනාශයක් සිදු වුණත් අවුරුදු ගණනාවකට පස්සේ ලැබුණු ඉහළම බඩඉරිඟු අස්වැන්නක් අපිට ඒ වෙලාවේ ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ වගේ අපේ ගොවි ජනතාව ධෛර්යමත් කරොත්, ගොවි ජනතාව ගැන විශ්වාසය තියලා කටයුතු කරොත් අපිට ඒ අය මේ ශක්තිය දෙනවා. ඒ අයට මිලක් ඕන, ආරක්ෂාවක් ඕන. එතකොට ඒ අය වගා කරනවා. අපි කිව්වත් නොකිව්වත් ඒගොල්ලෝ ඒකට ප්‍රවේශ වෙනවා. ඒකේ සාර්ථක ප්‍රතිඵලයක් අපිට අත්කර ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට අපේ නිෂ්පාදන ආර්ථිකය අද අපිට අවශ්‍ය සියලු දේ රටින් ගේන්න වෙලා. දැන් අපි ඩොලර් ඉල්ල මම දන්නවා හැම වෙලාවෙම කැබිනට් මණ්ඩලෙත් කතා කරන්න වෙනවා, පාර්ලිමේන්තුවෙත් කතා කරනවා, ආණ්ඩු පක්ෂ රැස්වීමලත් කතා කරනවා මේ ඩොලර් ප්‍රශ්නය පිළිබඳව. ඉතින් අපිට අවශ්‍ය නිෂ්පාදන ටික මේ රටේ බොහොමයක් හදාගන්න පුළුවන්. 70-77 යුගයේ මැතිනිගේ කාලේ කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වෙන්න ආසන්න මට්ටමටම රට පැමිණියා. තව ටික දවසක් තව අවුරුද්දක් දෙකක් ඒ රාජ්‍ය පාලනය තිබුණා නම් මේ රටට අවශ්‍ය ආහාර ටික මේ රටේ නිෂ්පාදනය වෙන. ඒ වගේම කර්මාන්ත ටික අවශ්‍ය කර්මාන්ත ප්‍රමාණය අපි දන්නවා ඒ වෙලාවේ තිබුණා. අපිට අවශ්‍ය බොහෝ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරගත්. අපේ ඇඹිලි පිටියේ කඩදාසි කර්මාන්තශාලා, හංකසන්තුරේ කඩදාසි කර්මාන්ත ශාලාව, ඒ වගේම අපේ පරන්තන්වල තිබුණු රසායන කර්මාන්තශාලාව, ඒ වගේම අපේ පිඟන් කර්මාන්තශාලා ටික, අපේ ට්‍රැක්ටර් සාස්ථා, අපේ ටයර් සාස්ථාව, කැලණි ටයර්, ඒවා නිෂ්පාදනය කරා. ඒ වගේම අපිට අවශ්‍ය පූගොඩ, තුල්හිරිය, මත්තේගොඩ මේවයි තිබුණා අපිට අවශ්‍ය රෙදි නිෂ්පාදනය කරගන්න වැඩසටහන. ඒ වගේම ගම්මට්ටමේ තිබුණා සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච අත්‍යන්තර පේෂ කර්මාන්තය, රිවින් සෙන්ටර් කියලා ගම්වල තිබුණා. ඒ වගේම අපිට අවශ්‍ය රෙදි ටික වේගෙන් නිෂ්පාදනය වෙන්න ගත්තා. ඒ වගේම අපිට අවශ්‍ය බොහොමයක් දේවල් රටින් ගේන්නේ නැතුව මේ රටේ නිෂ්පාදනය කරන්න මේ රටේ ව්‍යාපාරිකයොත් පෙළඹුණා. ඒ වෙලාවේ ඩියුරෝ කියලා උණු වතුර බෝතලේ, මදුරු දැල, මේ ඔක්කොම අපේ රටේ තමයි හැදුවේ. ආය රටින් ගෙනාවේ නැහැ. යුනික් රේඩියෝ එක, උපාලි පියට් කාර් එකක් නිර්මාණය වෙමින් තිබුණා මේ රටේ. හැබැයි අවසාන මේ මොකද්ද උනේ 77 ආණ්ඩු පෙරලියත් එක්ක ඒ වෙලාවේ බලයටපත් වෙච්ච රජය හිතුවා අර වෙලාවේ යම් අඩුපාඩුවක් සිද්ධ වුණා, අපි ඒක පිළිගන්නවා, හාල් ටික ගන්න, මිනිස් ටික ගන්න පොලිමේ ඉන්න උනා කියන චෝදනාවත් එක්ක ඒ තිබුණු ආණ්ඩුව අටට බස්සලා නව රජයක් බලයටපත් වුණා. ඒ රජය මේක සම්පූර්ණ අනිත් පැත්තට හැරෙව්වා. විවෘත ආර්ථිකය පටන් ගත්තා. මේක සම්පූර්ණ විවෘත කළා දැම්මා. මොකද්ද ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ? ඒ විවෘත කිරීමේ ප්‍රතිඵලය තමයි අපි සියල්ලම රටින් ගෙන ආයක ඇත්ත කන්න බොන්න සුලභ වුණා ඇති වෙන දේවල් තිබුණා අඳින්න පළඳින්න ඕන දෙනක තිබුණා සියලු භාණ්ඩ තිබුණා හැබැයි ණයට තමයි ගොඩක් දේවල් ගෙනාවේ අපේ රටේ ගොවියා එතනින් පස්සේ වැටෙන්න පටන් ගත්තා අපේ දීවරයට පිබිදීමක් ඇති කරගන්න බැරි වුණා ඒ වගේම අපේ කර්මාන්ත කරුවෝ කර්මාන්ත ටිකෙන් අයින් වුණා රජයේ තිබුණු කර්මාන්තශාලා එකින් එක වැහිලා ගියා අවසාන ප්‍රතිඵලය මොකද්ද උනේ අපි රටින් ගෙනල්ලා කන්න පටන් ගත්තා රටින් ගෙනල්ලා අනිත් දේවල් පාවිච්චි කරන්න පටන් ගත්තා ඒ නිෂ්පාදන යුගයේ තිබුණ නම් අද
වෙනකොට
අද වෙනකොට අපි රටින් බඩු ගේන පිටරටින් බඩු ගේන රටක් නෙමෙයි පිටරට බඩු යවන රටක් බවට පත් වෙන්න තිබුණා අපිට ඩොලර් එක මේ හොය හොය යන්න ඕන නැහැ ඩොලර් එක සාපේක්ෂව රුපියල මීට වඩා ගොඩාක් ශක්තිමත් වෙන්න තිබුණා එදා ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගියා නම් නමුත් අවාසනාවන්ත විදියට මේක දිගින් දිගටම මේ විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක සිද්ධ වුණේ මොකද්ද මේක පරිහානියට ගියා අවසානයේ අපිට අද සිද්ධ වෙලා තියෙන්නේ රටින් ගෙනල්ලා කන්න රටින් ගෙනල්ලා අඳින්න රටින් ගෙනල්ලා එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තත්ත්වයට පත් වෙමින් තියෙනවා මම දැන් සතුටු වෙනවා ජනාධිපතිතුමා මේ ඊයේ දිනේ පෙරේදා දිනේ මගේ ඊයේ දිනේ ව්‍යාපාරිකයන් මුණ ගැහුණා ඒ වගේම ආයෝජකයන් මුණ ගැහුණා ඒ වැඩ පිළිවෙල එතුමා මේ රටට අවශ්‍ය දේ මේ රටේ නිෂ්පාදනය කරගන්න දිරිගන්නන වැඩපිළිවෙල හරියාකාරව ක්‍රියාත්මක කරොත් අපිට නැවත නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන යුගයකට යන්න පුළුවන්කම තිබෙනවා අපේ ගොවියා ගැන අපේ දීවරයා ගැන ඒ වගේම අපේ නිෂ්පාදකයා ගැන අපේ සුලුක් පරිමාණ කර්මාන්ත කරුවා ගැන විශ්වාසය තියලා කටයුතු කරොත් අපිට අනිවාර්යයෙන්ම මේ රටේ ඇති වෙනවායි කියන ආර්ථික අර්බුදයටත් ඒ වගේම විදේශ විනිමය අර්බුදයටත් ඒක මුහුණ දෙන්න අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තමයි මා සතුව තියෙන්නේ. නිසා ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපි හැමෝම එකතු වෙලා කටයුතු කරමු කියන ආරාධනයත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන කීපය අවසන් කරනවා.
Thank you minister. Honorable JC Aluwathwala you have 6 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි විශේෂම අද දිනේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ගෙන එන පනත් කීපයක් මේකෙදි විශේෂම රබර් වගාව කිරීම සම්බන්ධයෙන් 8 වැනි පරිච්ඡේදය කියන්නේ සබ්සිඩි එක වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාව තියෙනවා ඒ වගේම අපේ අද වගාව ගැන කතා කිරීමේදී අපි කාටවත් අමතක කරන්න බෑ පසුගිය වසරේ ඒ වගේම මේ වසරේ මේ වෙනකම්ම වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය අපේ ගොවියන්ට ලැබිලා නැහැ. දැන් මේක ප්‍රධාන කාරණාව. ඉතින් මේකෙදි අපි පැහැදිලිවම කියනවා රබර් වෙන්න පුළුවන්, තේ වෙන්න පුළුවන්, සුළුපනායන භෝග වෙන්න පුළුවන්, වී වගාව වෙන්න පුළුවන්. මේ පොහොර ප්‍රශ්නේදී මේ හැම වගාවම කරන ගොවියා ඉතාමත් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. දැන් ඒක පැහැදිලි මේ වෙනකොට ගොවිතැන් කරපු අය අස්වැන්න නෙලන කාලේ තමන්ගේ අස්වැන්න මේ එක රෑකින් කාබනික පොහොර වලට ගිහිල්ලා රසායනික පොහොර තහනම් කිරීම නිසා අද ගොඩක් ප්‍රදේශවල තමන්ගේ අස්වැන්න 40%ක් 50%ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට භාගයක්ම අස්වැන්න අඩු වෙලා තියෙනවා. සමහර තැන්වල ඊට වැඩිය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිවම කියන්න ඕනේ රජය දැන් අලුත් තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් දැන් මෙයාලා මේ කරපු කාරණා වලින් එහෙම නැත්නම් මේ ගත්ත වැරදි තීන්දුව తీරන වලින් අද වන්දි ගෙවන්න වෙලා තියෙන ගොවියට එක පැත්තකින් ගොවියාගේ ආදායම අඩු වෙනවා ගොවියාගේ අස්වැන්න අඩු වෙලා තියෙනවා දැන් තේ ගැන කතා කරොත් විශේෂයෙන්ම තේ සම්බන්ධයෙන් ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේදා ජනාධිපතිතුමා ගිහිල්ලා ගාල්ලේ තේ ගොවිය මොනවද කිව්වේ කියලා. එතුමාටම කිව්වා. තමන්ගේ තත්ත්වය තමන්ගේ අස්වැන්නට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි මේවා මේ බොරුවට කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. දැන් මේවට අවශ්‍ය ප්‍රතිකර්ම ගන්න ලහිලහියේ ක්‍රියාත්මක වෙන්න ඕනි. නැත්තම් ඊළඟට වෙන්නේ මීටත් වඩා භයානක තත්ත්වයක්. තේස අපි සතුට වෙනවා රබර් වගා කරන ගොවියන්ට ඒ ආධාරය එහෙම නැත්නම් ඒක වැඩි කිරීම සම්බන්ධයෙන්. හැබැයි ඒක වැඩි කරා විතරක් බඳී, මොකද අපි දන්නවා දැන් රබා වගා කරන ගොවියන්ට ඉන්නේ සුළු පරිමාණයේ ගොවියෝ තමයි ගොඩක් ඉන්නේ. මහා පරිමාණයට වඩා මේ සුළු පරිමාණයේ අයට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අයට තමයි මේ ආධාරය දෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට දැනට තියෙන ආධාරයවත් ගන්න ඇත්තරම වෙන්නේ වගාකරුවාට ගොවියට වත්ත සුද්ධ කරලා වලවල් කපලා පැල හිටෙව්වට පස්සම මේක දෙන්නේ. ඒක තමයි ඇත්ත. මෙතුමා මම ඉඳන් දන්නේ නැති කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ රාජ්‍ය මෙතුමා. ඉතින් ගොවියන්ගේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි අද එහෙම රබර් වගා කරන්න වතු සුද්ධ කරලා වලවල් කපලා පැල හිටවලා මේ මුදල් ගන්න තරම් ආදායමක් අද ගොවියට නැහැ. ඒ නිසා මේක ආධාරය දෙනකොට අපි කියනවා මේව කඩින් කඩ වත්ත සුද්ධ කරාම ප්‍රමාණයක්, වලවල් කැපුවාම ප්‍රමාණයක්, පැල සිටෙව්වම ප්‍රමාණයක්. අන්න ඒ විදිහට හදලා දෙන්න. එතකොට ඒක තමයි. නෑ එහෙම තිබ්බේ නෑනේ. එහෙම දෙන්න. එතකොට තමයි මේකේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ. එහෙම තමයි. එතකොට තමයි ගොවියට මේක ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එහෙම දෙනවා නම් හොඳයි. ඇමෙතුමා කියන එහෙම තමයි දෙන්නේ කියලා. ඉතින් ඒක හොඳයි. ඒ නිසා අන්න ඒ විදිහේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මතක් කරමින්, විශේෂයෙන්ම මේ හැම එකටම වඩා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි පොහොර ප්‍රශ්නේ. ඒ පොහොර ප්‍රශ්නේ විසඳුම් වහාම ලබා දුන්නේ නැත්නම් මේ මොනවා කරත් මේ වගාව ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. අපේ රටේ තේ වගාව සම්බන්ධයෙන් කතා කරනකොට අපිට ලොකු ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ තේ වලට සිලෝන් ටී කිව්වම ලොකු සන්නාමයක් තියෙනවා. අද ඒවා පවා අහිමි වෙන තැනට අපේ රටට අද මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක මේක බලපාලා තියෙනවා. මොකද තේ පැල ඒ තවාන් සම්පූර්ණයෙන්ම පොහොර නැතිකම නිසා අද හානියටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක බලපාන්නේ තව ඉස්සරහට. දැන් මේ ලබන අවුරුද්ද ඉඳලා මේ සියල්ල බලපානවා. එහෙනම් කරුණා කරලා මේ රටේ මේ දීර්ඝ කාලයක් කරගෙන ආපු ගොවිතනවත් එහෙම නැත්නම් වගාවක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න, ඒ සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන වැඩපිළිවෙලට ප්‍රතිකර්මයක් සැලැස්ුවේ නැත්නම් මේ 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 එක වගාවක්වත් එහෙම නැත්නම් මේ එක වැඩපිළිවෙලක්වත් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරුණා කරලා කියනවා අද මේ පහුගිය ගත්ත ඔලොමොට්ටල තීන්දුව తీර නිසා ඒකේ වන්දි ගෙවන්න වෙලා තියෙනවා අද ගොවියට. ඒ ගොවියට විතරක් නෙමෙයි රටක් හැටියට අද ඩොලර් නැතුව ඉන්න වෙලාවේ තේ කියන්නේ ඩොලර්, රබර් කියන්නේ ඩොලර්, සුළු අපරාණි කියන්නේ ඩොලර්. එවනම් ඒවා විශාල ප්‍රමාණයෙන් අපිට ලැබෙන මුදල් ඉස්සරහට අපිට හානි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතන්තුයින් මම වචන සල්පේ අවසන් කරනවා.
Thank you.